සතියක් ගෙවිලා යන මේ මොහොතේදී අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා යන සතිය තුළදී සිදුවුණු උණුසුම් දේශපාලනික කතාබහ පිළිබඳව අවධානය යොමු කරන්න හිමනම් දැන් වෙලාව හරි සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම හරහා මේ කාර්තවයට සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ප්‍රියන්ත, ඔබට අයිබෝවන්.
අයිබෝවන් දිලක්ෂි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව මේ වෙනකොට දෙස් විදෙස් අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ඒ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොබෝ දිනකින්ම නියමිත වෙලා තියෙන නිසා. ඊට අමතරව අපි දුටුවා ප්‍රියන්ත, පසුගිය සතියේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මංගල සමරවීර මහතා මේ සැසිය අමතා යම් කිසි වූ ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. මා කැමති මුලින්ම මේ පිළිබඳව අවධානයට ලක් කරන්න. මෙහිදී මංගල සමරවීර අමාත්‍යවරයා සිදු කරපු ඒ ප්‍රකාශය සම්බන්ධවත් ශ්‍රී ලංකාවේ දැන්ට මේ සම්බන්ධව පවතින ස්ථාවරය පිළිබඳවත් ශ්‍රී ලංකාව තුළ මොන වගේ මතවාදයක්, කතාබහක්, දේශපාලන විවරණයක්ද තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට?
ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර දක්වන්නේ කුමන ප්‍රතිචාරයක් ගන්න පිළිබඳව කතාබහක් ලක් වෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කොමිසම ආමතනින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශන, එත් එක්කම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශන කරපු ඉල්ලීම් පිළිබඳව ඉන් අනතුරු විවිධ ප්‍රතිචාර ලැබුණා. ප්‍රධාන ප්‍රතිචාරයක් තමයි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක්. ජනාධිපතිවරයා එක්තරා අවස්ථාවක ඉතා පැහැදිලිව කිව්වා, විදේශීය විනිසුරුවරුන් එකතු කරගෙන අධිකරණ පිහිටවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඊට ඒ සඳහා තමන් ඉඩ දෙන්නෙත් නැහැ. ඒ තමන් කලින් කරපු ප්‍රකාශය එම ස්ථාරයෙන් තමන් අකණ්ඩව සිටිනවා කියලා තමයි ඔහු කිව්වේ. ඒත් එක්කම ඔහු ඉන් අනතුරුව මේ හතරවෙනිදා සංචාරක යෙදුනා යාපනයේ ජනපතිට කියන්න කියන සංකල්පය යටතේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එහිදී ඔහු පලාලි කඳවුරට ගිහිල්ල එහිදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් එවැගේම සමාජිකයන් හමු වුණා. එහිදී ඔහු ඉතා පැහැදිලිව කිව්වා, එක් එක් රාජ්‍ය නොවන සංවිධාන විවිධ ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට එරෙහිව විවිධ චෝදනා කරනවා. ඔවුන්ට එරෙහිව විවිධාකාරයේ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලා හිටනවා. නමුත් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට විදේශවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන මෙම ඉල්ලීම් වලට එකඟ වීමට හෝ ඔවුන් කියන ආකාරයට හෝ කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව තමයි ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වේ. විශේෂයෙන් කිව්වා, ඔවුන්ට අවශ්‍ය විදිහට ආණ්ඩු කරන්නවත්, ඔවුන්ට අවශ්‍ය විදිහට ත්‍රිවිධ හමුදාවලට එරෙහිව නඩු අහන්නවත් තමන් සූදානම් නොමැති බව. ඒ වගේම ඊට පෙර අග්‍රාමාත්‍යවරයා මේ ආකාරයේ ප්‍රකාශයක් කළා. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම යෝජනා කරන පරිදි හයිබ්‍රිඩ් එහෙනම් දෙමුහුණු අධිකරණය පිළිබඳ ප්‍රකාශයක් කළා. අග්‍රාමාත්‍යවරයා කිව්වේ, ප්‍රවිධ අපරාධ සිද්ධ වුණායයි කියලා කියනවා නම් ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා දෙමුහුණු අධිකරණයක් සෑදීම සුදුසු බව ජාත්‍යන්තර වශයෙන් සමහර වෙලාවට යෝජනා කරලා තිබුණට දෙමුහුණු අධිකරණයක් සෑදීම ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගික නැහැ කියන එක. ඒක කිව්වේ පෞගිය සතියේ 3 වෙනිදා ජාතික නීති සතිය සමරම උත්සවයට සහභාගී වෙමින් ඔහු කිව්වේ, පසුගිය ආණ්ඩු යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව යම්කිසි විශ්වාසයේ කඩවීමක් සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඒ වෙලාවේ දෙමුහුණු අධිකරණයක් යෝජනා කළාට දැන් අධිකරණ පද්ධතිය විශ්වාසය අපි හදාගෙන යනවා. එවැනි හදාගෙන යන අවස්ථාවේ දෙමුහුණු අධිකරණයක් පිළිබඳව යෝජනාව ප්‍රායෝගිකව ඉට කරන්න බැහැ. අන්නේ ආකාරයෙන් තමයි දිල්රුක්ෂි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ඉහළම ප්‍රධානීන්ගේ දෙනා විදිහට මේ සම්බන්ධයෙන් ප්‍රචාර දක්වා තිබුණේ.
දැන් මෙම හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කරපු අදහස් මම දැන් එකතු කරගන්නට කැමති. ප්‍රියන්ත, ඔබ සඳහන් කරපු ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලාලි කඳවුරේදී ත්‍රිවිධ හමුදා සමාජිකයන් හමු අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර සිටියේ මෙන්න මේ ආකාරයට.
ත්‍රස්තවාදීන්ගේ LTTE සංවිධානවල සෙවණැලි 2009 මැයි මාසයෙන් පසු අවසන් වුණේ නැහැ. මුහුදෙන් එගොඩ සිට ඒ සෙවණැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩ කළා කියලා. ඔවුන් චෝදනා පත්‍ර හැදුවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා. ඒ චෝදනා ඉදිරිපත් කරනු ලැබුවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව තමයි විදේශීය විනිසුරන් ගෙනල්ලා මෙහෙ නඩු අහන්න ඕනේ කියන චෝදනා පත්‍රයක් එක්ක යෝජනා ඉදිරිපත් කළා දෙවෙන්නේ. මම බොහොම පැහැදිලිව කිව්වා මම ඒකට ලෑස්ති නැහැ කියලා හිතා. මේ රට තුලත් සිටින ඇතැම් ලාංකිකයින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ඉතාම වැරදි නිගමනයන්ට එළඹෙමින් ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ඩොලර් පවුම් අරගන්න අපේ ආරක්ෂක හමුදාවන් පිළිබඳව වැරදි ප්‍රචාරයන් ගෙනියනවා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන විදේශීය සම්බන්ධතා තිබෙන ඒ අයට ඕන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදිහට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදිහට මම ත්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න මම ලෑස්ති නැහැ. එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර පහකට ලක් වෙච්ච කෙනෙක් මම. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුල ඔබ ගත කළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතයත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතයත් අපේ සිත් තුල අපේ හදවත් තුල සටහන් වී තිබෙනවා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නීති සතිය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට සම්බන්ධ වෙමින් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කලින් තිබූ මතවාද දැන් වෙනස් වෙලා නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටිනවා. ඒ නිසා විදෙස් විනිසුරුවන් අනවශ්‍ය බව තමයි අගමැතිවරයා තෙහිදී සඳහන් කර සිටියේ.
Now this reference to the hybrid court is because of the fact that people lacked faith in our judiciary at that time. While we know what is happening today, I don't know whether it has really gone out into those countries. The fact that only last week there was a smooth transition of a Chief Justice, how judges come, how they retire, how they are appointed, how the President and the Constitutional Council work together in this. We can see certainly the independence is no longer an issue. The laws delays may be. But those are issues that we can have to handle. It has to be fast, day to day, and the appeals have to be disposed of. Otherwise, each case will be a political issue.
හොඳයි, ඒත් එක්කම ප්‍රියන්ත අපිට වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විසිනුත් යම් කිසි වූ වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට සයිද්‍රාද් අල් හුසේන් මහතාට බාර දීලා තියෙනවායි කියලා මේ පසුගිය සිකුරාදා 3 වෙනිදා මේක මාර්තු මාසයේ 22 වෙනිදා මානව හිමිකම් සමුළුවට මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන්නටත් නියමිතයි කියලා අපිට වාර්තා වෙන්නේ. මේ වාර්තාව පිළිබඳව මේ වෙනකොට ශ්‍රී ලංකාවට දැනගන්නට ලැබිලා තියෙන කරුණු කාරණා අපි විශේෂයෙන්ම සවිස්තරාත්මකව ඔබෙන් දැනගන්න කැමතියි ප්‍රියන්ත. මොකද මේ සම්බන්ධව මේ වෙනකොටත් අපේ ජන සමාජය තුළ විශාල කතාබහක් ඇති වෙලා තියෙන්නේ. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මේ වාර්තාව මගින් කියලා තියෙනවලු ශ්‍රී ලංකාවේ සංහිඳියා ගමන මන්දගාමී කියලා. මේක ටිකක් ආందోලනාත්මක කතාවක් බවට පත් වෙමින් තියෙන වාතාවරණයකයි මා මේ ප්‍රශ්නේ ඔබෙන් මොනවද ශ්‍රී ලංකාවෙන් මේ වාර්තාව ගැන අපිට දැනගන්නට තියෙන කරුණු?
ඇත්තටම බිල්ක්ෂි, ඔබ කිව්වා හරි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් රාදල් හුසේන් මෙම වාර්තාව මේ මාසේ 22 වෙනිදා තමයි එම කොමිසම වෙත ඉදිරිපත් කිරීම නියමිතව ඇත්තේ. එහෙත් ඔහුගේ ප්‍රකාශකයෙකු මෙම වාර්තාවේ තියෙන කරුණු පිළිබඳව සඳහන් කරලා තිබුණා. එතකින් මේ වාර්තාව ඇතැම් මාධ්‍ය වෙත මේ වෙන විට ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු පැහැදිලිව මෙම වාර්තාව තුළින් කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය සඳහා යන ගමන පිළිබඳව සෑහීමකට පත් වෙන්න බෑ. ඒ මන්දගාමීව තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට සංහිඳියාව හෝ සාමය වේගයෙන් ගොඩනැගෙමින් පවතින්නේ නැහැ කියන කාරණේ තමයි ඒක තුළ තිබුණේ. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළ තිබුණා ඉදිරියේදී විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුණු අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි කියන කාරණෙන් ඔවුන් බැහැර වෙලා නැහැ කියන එක. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ දැනට නීති නොමැති නම් යම්කිසි ආකාරයකට පනත් කෙටුම් පතක් හෝ සම්මත කරගෙන නීති සම්මත කරගත යුතුයි. ඒ වගේම යුද සමය සිදු වුණා යයි කියන ලිංගික වදහිංසා හෝ වෙනත් වදහිංසා තිබෙන චෝදනා තිබෙනවා. එම චෝදනාවලට උත්තර දීම සඳහා යම්කිසි ආකාරයක පරීක්ෂණයක් මෙහිදී යුතුයි. එතනදී අර හයිබ්‍රිඩ් අධිකරණය එහෙම නැත්නම් දෙමුහුණු අධිකරණය විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගෙන කරන අධිකරණය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව තුළ නීති අවශ්‍යයි කියන එක කියලා තිබුණා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ස්ථාපිත කළ යුතුයි. දැනට එම පනත යටතේ රඳවාගෙන ඉන්න රැඳවියන් ඉන්නවා. අන්නේ රැඳවුවන් සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍යයි. ඔවුන්ට නඩු දැමීමක් හෝ ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. අන්නේ කරුණු තමයි ප්‍රධාන වශයෙන් මතු කරලා තිබුණේ. ඒ වගේම දිලිප්‍රක්ෂ තව කාරණයක් තිබුණා. සුළු ජන කොටස් පිළිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ඉන්නවා ප්‍රීතා අයිසත්. ඇයි ඉදිරිපත් කරලා තිබුණා එක්තරා ආකාරයක නිර්දේශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට ස්ථිරසාර විසඳුමක්, ඒ කියන්නේ ජාති ගැටලුව සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ලෙස යම්කිසි ආකාරයක බලය විමධ්‍යගත කිරීමකුත් අවශ්‍යයි කියලා. ඒතකොට ඒ තුළ ඍජුවම සඳහන් කළ නොතිබුණාට ඇතැම් විචාරකයන් සඳහන් කරලා තිබුණා එය ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීමක් ලෙසට. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ක්‍රියාත්මක මෙම අවස්ථාවේදී ප්‍රධාන සමුළුවට අමතරව විවිධ සාකච්ඡා, විවිධ සම්මන්ත්‍රණ, විවිධ රැස්වීම් විධාකාරයෙන් ඒ පරිශ්‍රය තුළ සිද්ධ වෙනවා. ඒ තුළදී තමයි මේ ආකාරයේ බලය විදීමක් පිළිබඳව යෝජනාවකුත් ඉදිරිපත් වී තිබුණේ. ඒවගේ බිදුෘක්ෂි එක්සජාතින්ගේ මානහිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් නිකුත් කළ මේ වාර්තාව පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විශේෂ ප්‍රසාදය පළ කර තිබුණා. ඔවුන් ප්‍රකාශ කළ තිබුණා වාණිජ සහ සිවිල් ක්‍රියාකාරකම් වලින් උතුරේ සහ නැගෙනහිර රැඳී සිටින හමුදා ඉවත් විය යුතුයි. රජයේ අපොහොසත් වෙලා තියෙනවා ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ ඒවා ඉදිරියට ගෙන යාමට තවමත්. එම නිසා එම වාර්තාව පිළිබඳ ප්‍රසාදය පළ කරන ගමන් එහි තියෙන කරුණු ඉටු කරන ලෙස තමයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ තිබුණේ. කොහොම වුණත් මෙම වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ තිබෙන අනිකුත් දේශපාලන පක්ෂ විශේෂයෙන් දකුණු ක්‍රියාත්මක වන ඉතාබද්ද විපක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ දැනට ප්‍රකාශ වෙලා තියෙන ආකාරයට ඔවුන් මේ සම්බන්ධයෙන් ප්‍රසාදයට ලක් කිරීමක් සිද්ධ කරලා නැහැ. මොකද ඔවුන් කියා සිටි අඛණ්ඩව දෙමුහුණු අධිකරණයක් හෝ විදේශී විනිශ්චයක් අවශ්‍ය නැහැ. ඒ වගේම විවිධ අය ප්‍රකාශ කරන පරිදි ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් පළ කරන්නේ නැහැ කියන එක තමයි ඉතාබද්ද විපක්ෂයේ පාර්ශවයෙන් කියවී තිබුණේ.
හොඳයි, මට මෙහිදී මතක් වෙනවා SBS සිංහල ගුවන්විදුලිය පසුගිය මාසයේදී සංහිඳියා කාර්යසාධක බලකාය ඔවුන්ගේ වාර්තාව නිකුත් කළයින් අනතුරුව එහි කමිටු සමාජික ගාමිණී වියන්ගොඩ මහතා සමගින් අපි සිදු කරපු සම්මුඛ සාකච්ඡාව. එහිදී ගාමිණී වියන්ගොඩ මහතා සඳහන් කළා සංහිඳියා කාර්යසාධක බලකාය නිර්දේශ කර සිටිනවා කියලා ශ්‍රී ලංකාවට විදේශ විනිසුරුවරුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍යයි කියලා. මේ කර්තව්‍යය ඉදිරියට කරගෙන යාම සඳහාය කමිටුවේ නිර්දේශයක් පමණයි සම්පූර්ණ එහි අවසන් තීරණය ගැනීමේ වගකීම රජයේ සතුයි කියලා තවුන් සඳහන් කළා. දැන් අපි මීළඟට සාකච්ඡා කරමු මහ බැංකු බැඳුම් කර සිදුවීමට අදාළව මේ වෙනකොට වාර්තා වෙමින් පවතින කారణ. අපි ගිය සතියේදී මේ සම්බන්ධව පුළුල් ඔබට යම්කිසි වූ අවබෝධයක් ලබා දුන්නා. බැඳුම් කර නිකුත්වන ආකාරයට අනුව ඒ ක්‍රියාදාමයේ සිදුවෙනකොට ඒ සම්බන්ධව ගැසට් පත්‍ර නිවේදනය කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පසුගිය සතියේ සඳුදාමේ විශේෂාංගය යටතේ එදී අපි සඳහන් කළා. පෙබරවාරි මාසයේ 27 වෙනිදා සිදුවුණු මේ බැඳුම් කර ගණුදෙනුවට අදාළව මාර්තු මාසේ 3 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළා. ජනවාරි මාසයේ පළවෙනිදා දිනේ යොදලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් කියන කාරණාව අපි පුළුල්ව කතා බහ කළා. මේ සතිය වෙනකොට මේ සම්බන්ධව පිහිටොන් ලැබූ ජනාධිපති විමර්ශන කමිටුවට සාක්ෂි ලබා දීම හා සම්බන්ධව වන අලුත්ම කරුණු කාරණායි අපිට හෙළිදරව් වෙමින් පවතින්නේ. ප්‍රියන්ත, අපිට මේ පුළුල්ව මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් ලබා දෙන්නට පුළුවන්ද ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් වාර්තා වන කරුණු වලට අනුකූලව?
ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක් වෙන තවත් උණුසුම්ම පුවතක් තමයි මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය. මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය අඛණ්ඩව කතාබහට ලක් කරන විවිධ අවස්ථාවලදී විවිධ කෝණවලින් මේ දේශ බලන පුද්ගලයන් ඒ වගේ විවිධ අවස්ථාවලදී විවිධ පරීක්ෂණවලදී හෙළිදරව් වන කරුණු මේ කරුණු නිසා අලුත් කරුණු සමාජයට එක් වෙමින් පවතිනවා. දැන් විටක කෝප වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඇති වෙලා විශාල කතාබහක් ඇති වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා මේ සම්බන්ධයෙන් විමර්ශනයට. එනු කොමිසම හමුවේ ඉදිරිපත් වන කරුණු අනුව දැන් අලුත් උණුසුමක් ඇති වී තිබෙනවා. එනි පළමු අවස්ථාව තමයි අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුණේ විටක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. නමුත් ඔහු මෙම ගනුදෙනුව සිද්ධ වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා නොවේ. එවන් පත්‍රයක්තුල මෙම බැඳුම් කර නිකුතුවට ඔහුගේ අක්ෂණ එම ගැසට් පත්‍රයේ ඔහුගේ අක්ෂණ මෙදිවේ කෙසේ යන්න පිළිබඳ කතා බහට ලක් වුණා. නමුත් දැන් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් වන කෝප් වාර්තාවට පවා ඉදිරිපත් නොවූ කරුණු කාරණා රැසක් ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වෙමින් පවතිනවා. විශේෂයෙන් පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරීවරයා ආචාර්ය මොහොමඩ් ෆර්ෂීන් ජනාධිපති කොමිසම හමුවේ කියනවා ඇතැම් ලිපිලේඛන කෝප් කමිටුවට තබා විගණ ජාතිපතිවරයාට පවා ඉදිරිපත් කරලා නොතිබුවද. පළමු කාරණේ තමයි රුපියල් බිලියන 2.6ක් තමයි ඉදිරිපත් ලංසුව. ඒක ඉවත දමලා රුපියල් බිලියන 10කට ඉදිරිපත් වෙච්ච ලංසුවට අනුමැතිය ලබා දුන්න එම අවස්ථාවේ. එම අනුමැතිය ලබා දෙන ලෙස ප්‍රකාශ කළ තියෙන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා. ඔහු තමයි එම නිර්දේශය කරලා තියෙන්නේ මෙම සාක්ෂිය අනුව. ඒ වගේම එතනදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුල් අවස්ථාවේදී බැඳුම් කරන ස්ථානයට පැමිණිලා ආපහු ප්‍රය එකහමාරකට පස්සුව ආපහු එම ස්ථානයට පැමිණිලා බැඳුම් කර නිකුතුරු අදාළ තොරතුරු විමසලා තිබෙනවා. විමසලා ලංසු ලැයිස්තු ඔහු අතට අරගෙන ඒක බලලා ඉන්පස්සේ තමයි නිර්දේශ තියෙන්නේ රුපියල් බිලියන 10ක ඉදිරිපත් වෙච්ච ලංසුර අනුමැතිය ලබා දෙන ලෙස. හැබැයි එම අවස්ථාවේදී මහ බැංකුවේ අධිකාරීවරුන් ලෙස කටයුතු කර සියලු දෙනාම එම ස්ථානයේ සියලු දෙනාම ඉරිසුද්ධ වෙලා තියෙනවා. මොකද මේ මෙවැනි ආකාරයේ ලංසුකර අනුමැතිය ලබා දුන්නොත් ශ්‍රී ලංකාව තුළ රට තුළ පොලි අනුපාතය වැඩි ලෙස ඉහළ යන්න පුළුවන් කියන කාරණේ තමයි තියෙන්නේ. එහෙත් එහෙම කළත් මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම උපනිෂ්ඨාපා දීලා තියෙනවා මෙම රුපියල් බිලියන 10 ලංසුවට අනුමැතිය ලබා දෙන්න කියලා. අවසානයේ නියෝජ්‍ය අධිපතිවරයා වගේම පින්දර මණ්ඩලයේ සභාපතිලා වරයා ලෙස කටයුතු අමරසිරි මහතා දැනුම් දීලා තියෙන අනිකුත් නිලධාරීන්ට මීට අනුමැතිය ලබා දෙන මේ සිදු කරන ලෙස. එතකොට මේක තමයි ප්‍රධාන වශයෙන්ම ඉදිරව වෙච්ච ප්‍රධාන කාරණා. එතකොට මේකින් පැහැදිලි වෙන්නේ මහා බැංකු හිටපු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම ස්ථානට කීපවරක් පැමිණිලා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ කරුණු ඔහු විමසලා ඒවා දැනගෙන ඉන්පසු කිස් මොන ලංසුරුද අවස්ථාව ලබාදී යුත්තේ කියන කාරණය ඔහු පැහැදිලි කළා. ඔහු විසින් කියපු ලංසුරුට තමයි අවසානයේ තීරණය අරන් තියෙන්නේ. ශ්‍රීචිසිම කාරණය තමයි මෙම කාරණා කිසිවක් කෝප් කමිටුව හමුවේ හෝ දිගිනක දිපාර්තමේන්තුවේ වාර්තාවට ඇතුළත් කිරීමට යොවු තොරතුරු වල ඔහු අන්තර්ගත නොවීම.
හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව පසුගියදා රැස් වුණා. එහිදී මතුවුණු කරුණු කාරණා සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කැඳවීමේ අරමුණු කුමක්ද? ඉන් අනතුරුව මේට සමගාමීව අපිට වාර්තා වෙන කරුණු මොනවාද ශ්‍රී ලංකාවෙන් ප්‍රියන්ත?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පමණක් නෙවෙයි විධායක සභාව, ඒ වගේම සමස්ත ලංකා කාරක සභාවත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ඒ පසුගිය බ්‍රහස්පතින්දා පළමුවින්ම මධ්‍යම සභාව රැස්වුණේ බ්‍රහස්පතින්දා උදේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. එතෙන්දී මධ්‍යම සභාව නියෝජනය කරන සියල්ලන්ටම පාහේ ආරාධනා කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ සිට මධ්‍යම කර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නායකයින්ටත් ආරාධනා කර තිබුණා. නමුත් ඊට පෙර සිටම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශ කළා මධ්‍යම කර සභාවට තමන් සහභාගී නොවන බව. ඒ නිසා බ්‍රහස්පතින්දා උදේවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති මධ්‍යම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවෙකුත් සහභාගී වී සිටියේ නැහැ. එහෙත් විශේෂත්වයක් තිබුණා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරින් ඉල්ලා අස්වෙච්ච පියංකර ජයරත්න මන්ත්‍රීවරයා මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගී වෙලා සිටියා. මෙතනදී ප්‍රධාන වශයෙන් කතාබහට ලක් වෙලා තියෙන්නේ සවස් වරුවේ පැවැත්වෙන විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ න්‍යාය පත්‍රයේ කෙසේ වී යුතුද යන්නයි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙලා එම සාකච්ඡාවල අනුමැතියක් ලබාගෙන ඉන්න අනතුරුව තවත් සාකච්ඡාවක් තියලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සම්දානියෙන් ඉවත් වෙන්නේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලීමක් කර තිබෙන විමල් ඊරවංශ මහතා එම පක්ෂයේ නායකයා විදිහට ඉන්න ඉල්ලීම් පිළිබඳවත් මේදී සාකච්ඡාවකට ලක් වෙලා තියෙනවා. මොකද එක්සත් ජනතා නිදහස් සම්දානියේ ප්‍රධාන පක්ෂයේ වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි එම ඉල්ලීමට පදනමක් නොමැති බව තමයි විවිධ මන්ත්‍රීවරුන් මෙහිදී කතාබහට ලක් වෙලා තිබෙන්නේ. ඉන් අනතුරු වැදගත්ම කාරණේ වුණේ එදින හවස බ්‍රහස්පතින්දා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සමස්ත ලංකා කාරක සභාව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීම. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි එයත් පැවැත්වුණේ. එහිදී ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි ප්‍රකාශ කළ තිබුණේ. නමුත් ශ්‍රීෂි කාරණයක් විදිහට ඉතිරි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වගේම ඉතිරි ප්‍රතිපත්තිවරයා වන චමල් රාජපක්ෂ මහත්තයා සමස්ත ලංකා කාරක සභාවට පැමිණිලා ජනාධිපතිවරයාගේ යාබද අසුනීම ඔහු අසුන්ගෙන සිටියේ ඒක විශේෂ කාරණයක් බවට පත් වුණා. එහිදී සිද්ධ වුණේ ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ ලේකම්වරයා මෙහි අරමුණ පැහැදිලි කිරීමක් සිද්ධ වුණා. ඒ වගේම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුත්තේ කියලා, ඒ වගේම ගම්මැතිමේ රැස්වීම 15,000ක් පමණ සංවිධානය කළ යුතුයි කියන කාරණේ, මේ කාරණා තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් කතාබහට ලක් වුණේ. කොහොම වුණත් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් මෙම රැස්වීම අවසානයේ මේ සම්බන්ධයෙන් කරුණු ඉල්ලීම් උත්සාහ කළත් ඔහු පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. නමුත් ඩිලන් පෙරේරා වගේ මන්ත්‍රීවරුන් මාධ්‍යමයේ ප්‍රකාශ කළා මේ සිද්ධ වෙලා තියෙන්නේ විවිධ ක්‍රියාමාර්ග දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකම ගමනක් යාමට දරන උත්සාහය තමයි චමල් රාජපක්ෂ මහතාගේ මෙම පැමිණීම තුළ තහවුරු වෙන්නේ කියන කාරණය තමයි කියලා තිබුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන මට්ටමකට ළඟා වීමට, එහෙම නැත්නම් මැතිවරණ ඉලක්ක කර ගැනීමෙන් යම් යම් ක්‍රියාකාරකම් යෙදීමට තිබෙන අරමුණ තමයි මධ්‍යම කාර්ය සභාව රැස්වීම වලින් සමස්ත ලංකා කාර්ය සභාව රැස්වීම වලින් පැහැදිලි වෙන්නේ.
ඔව් ප්‍රියන්ත, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මධ්‍යම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ නොවීම සම්බන්ධව විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. ඒ අතරතුරේදී චමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය පිළිබඳවත් යම් යම් කතාබහ ඇහෙන වකවානුවක අමාත්‍ය විජිත් විජේමුණිසෝයිසා මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තිබුණා චමල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සම්බන්ධුනේ ජනාධිපතිවරයාට ලබඳියාවක් ආලවන්තකමක් තීර නිසායි කියලා.
ජනාධිපතිතුමාට නේද? නැත්තං එන්නේ නැහැ.
ඒකට හැබැයි උත්තරයකුත් දුන්න හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණෙන අවස්ථාවේදී. චමල් රාජපක්ෂ මහතා, මේකාබද්ධ විපක්ෂයේ ගේම් එකක් අනුව මේ අවස්ථාවට සම්බන්ධ වුණා වගේ අදහසක් තමයි ඔහු එහිදී ප්‍රකාශ කළ තිබුණේ.
ජමල් රාජපක්ෂ මහත්තයා මොනවාරි හේතුවකට යන්න ඇති. ඒක එක එක ගේම් තියෙනවනේ අපේ. අපි ගේම් ගහන්න ඕනේ හැමතැනම ගහනවා. ඒක තමයි දේශපාලනේ කියන්නේ.
ප්‍රියන්ත මගේ මීළඟ අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියා සංචාරය පිළිබඳවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියාතික සාගර කලාපයේ රාජනායක සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලාපිටත් වීමට නියමිත අද දවසේදී සංචාරයේ අරමුණු විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ ප්‍රියන්ත?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සඳුදා ඉන්දුනීසියානු සංචාරයේ නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ ඉන්දුනීසියානු සාගර කලාපයේ රාජනායක සමුළුව පැවැත්වෙනවා එහි ජකර්තා නුවර. එම සමුළුව ආරම්භ වෙන්නේ හෙට දිනේ ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමටත් නියමිතයි. අනිද්දා දිනේ 8 වෙනිදා යලිත් ශ්‍රී ලංකාවට ඇතුළු දිවයින්ට පැමිණීමටත් නියමිතයි. මෙතෙන්දි ගොඩක් වෙලාවට ඉන්දුනීසියාවේ කලාපයේ තුල තිබෙන රාජ්‍යනායකයන්ගේ කතාබහක් තමයි ඇති වෙන්නේ. එම රාජ්‍යන්වල පවතින සංවර්ධන කටයුතු මෙන්ම එහි ගැටළු පිළිබඳ කතාබහක් තමයි මෙහිදී ඇති වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දි වැදගත් වෙන්නේ ජනාධිපතිවරයාගේ මේ සංචාරයෙන් පස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා තීරණාත්මක තීන්දුව කීපයක් ගැනීමට නියමිත බව තමයි ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කල්යනා කියලා කියපු ඇමති මණ්ඩල සංශෝධනය පිළිබඳව යළි කතාබහක් ඇති වෙනවා. මෙම සංචාරයෙන් පසු ජනාධිපතිවරයා විශේෂ තීරණ කීපයක් ගැනීමට නියමිත බව ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වීමත් සමග විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අමාත්‍යවරුන් ප්‍රකාශ කරලා තිබුණ ජනාධිපතිවරයාට දැනුම් දීලා තුන පැමිණිලි කරලා තිබුණ ඇතැම් අමාත්‍යවරුන්ගේ සමහර ක්‍රියාකලාපයන් නිසා රජයේ ගමනට බාධා පැමිණෙන බව අපට ආරංචි මාර්ග ලෙස දැනගන්න ලැබෙන කාරණා අනුව මුදල් අමාත්‍යංශයේ දීවර විදුලි බලයේ ජනමාධ්‍ය නීතිය හා සාමයේ වාරි මාර්ග වරාය මේ වගේ විෂයපතයන් අමාත්‍යවරුන් ඉවත් කිරීම හෝ අමාත්‍යවරුන් අලුතින්පත් කිරීම නොවේ. මෙම විෂයපතයන් මාරුවීමක් වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ තමයි අපට දැනගන්න ලැබෙන විවිධ ආරංචි මාර්ග ඔස්සේ. ඒ වගේම තව කතා බහක් තිබෙනවා. දැන් ඉස්සෙල්ලා අපි කියපු කාරණේ අනුව ජමල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය තුළ සිටියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ය සභාවන් වලට සහභාගී වීම තුළ එයින් යම්කිසි ඉඟියක් ලැබෙනවා කියලා ආරංචි මාර්ගයක් තිබෙනවා. ජමල් රාජපක්ෂ මහතාට ප්‍රබල අමාත්‍ය ධුරයක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම නියමිත වගට. ඒ වගේම තවත් මේ අභ්‍යන්තර ආරංචි මාර්ගයෙන් වාර්තා වුණා. කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් නොවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සංශෝධනයක් තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඉන් අනතුරුව තමයි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංශෝධනයක් කරා යන්නේ කියලා. කෙසේ වෙතත් මේ කතාබහ දිගින් දිගටම තිබෙන නිසා අර ගින්නක් නොමැතිව දුමක් නොනගිනවා කියන කාරණය අනුව මෙහිදී යම්කි සත්‍යතාවයක් තියෙන්නට පුළුවන්. මොකද විවිධ විවේචන එල්ලමින් පවතින අමාත්‍යවරුන්ගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් වෙනස්කම් රසක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණය ආණ්ඩුව ඇතුලින් ලැබෙන ආරංචි මාර්ග අනුව අපට පැහැදිලි කරලා කියන්න පුළුවන්කමක් තිබෙනවා.
නැගෙනහිර පළාතෙන් අලුතින් දෙමළ දේශපාලන පක්ෂ ආරම්භ වීම පසුගිය කාලයේදී අපි දුටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුණු කරුණ අම්මන් විසින් අලුත් දෙමළ පෙරමුණක් පිහිටවනු ලැබුවා. දැන් අපිට වාර්තා වෙනවා මේ සිකුරාදා නැවත වතාවක් අලුත් පෙරමුණක් බිහි වෙනවා. දෙමළ ජාතිකයන් මූලික කරගෙන පුනරුත්ථාපනය ලැබූ එක්සත් ද්‍රවිඩ විමුක්ති කොටි පෙරමුණ නමින්, එහෙමත් නැත්නම් රිහැබිලිටේටඩ් යුනයිටඩ් ලිබරේෂන් ටයිගර්ස් ෆ්‍රන්ට් කියන නමින් තමයි මොවුන් මේ පක්ෂයේ පිහිටවනු ලැබුවේ. ඔබට වාර්තා වෙනවද ප්‍රියන්ත, මොවුන්ගේ අරමුණු මොනවාද, මොවුන් කොහොමද මේක මේ පක්ෂයක් විදිහට පිහිටවුවා කියලා ප්‍රකාශයට පත් කළේ මේ හා සම්බන්ධ තොරතුරු?
ඔව්, මීට පෙරත් මේ ආකාරයෙන් පුනරුත්ථාපනය ලැබූ කොටි සමාජිකයන් පිරිසක් එකතු වී එක්තරා ආකාරයක පක්ෂයක් පිහිටවන්න, පෙරමුණක් පිහිටවන්න උත්සාහ දැරීමක් සිද්ධ වුණා. එතකින් මොවුන් ඡන්දයට පවා ඉදිරිපත් වීමට උත්සාහයක් දැරුවා. නමුත් මේ අවස්ථාවේදී මොවුන් ඉතාමත්ම සංවිධානාත්මක ආකාරයෙන් මේ නව පෙරමුණ පිහිටුවා ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ පුනරුත්ථාපනය ලැබූ කොටි සමාජිකයන් පිරිසක් නැගෙනහිර පළාතෙන් එකතු වෙලා තමයි මෙම පෙරමුණ පිහිටුවා තිබෙන්නේ. පුනරුත්ථාපනය ලැබූ එක්සත් දෙමළ විමුක්ති කොටි පෙරමුණ නමින් තමයි මේ සිංහලෙන් හඳුන්වන්න සිද්ධ වෙන්නේ. ශාම්පූර් ප්‍රදේශයේ මොවුන් මේ ආරම්භ කරලා මොවුන් මාධ්‍යට කරුණු ඉදිරිපත් කරලා තිබුණා. මොවුන්ගේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ කරලා තිබුණේ දැනට ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික දෙමළ ජනතාව නියෝජනය කරනවායි කියන දේශපාලන පක්ෂවලින් ඔවුන්ට නිසියාකාරයේ සාධාරණ පිටුවෙන්නේ නැහැ. දෙමළ ජනතාවගේ ඉල්ලීම් හරියාකාරව ඉටුවෙන්නේ නැහැ, අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. එම නිසා ඔවුන් විකල්පයක් ලෙස මෙම පෙරමුණ පිහිටුවාගත් බව. එතකොට මැතිවරණ ලේකම් කාර්යාලයට පවා මේ දැනුම් දීලා නිත්‍යනුකූල ආකාරයෙන් මේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ බවට ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා. අර ප්‍රධාන ධාරාවේ තිබෙන දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂවලට මේ යම්කිසි ආකාරයක අභියෝගයක් විය හැකි. මොකද විනයාගම මූර්ති මුරලිදරන් එහෙම නැත්නම් කරුණා අම්මාන සිය පක්ෂයේ අලුත් පක්ෂයේ පිහිටුවේ නැගෙනහිර පළාතේ මොකද එල්ටීටී සංවිධානය තුළ ඔහු ක්‍රියාත්මක වන අවදීදී ඔහු නැගෙනහිර පළාත තමයි බහුතරයක් විදිහට නියෝජනය කළේ. මේ නිසා නැගෙනහිර පළාත තුළ මේ ආකාරයෙන් විවිධාකාර විකල්ප පක්ෂ විහිදීම් පිළිබඳවත් විචාරාංගයන්ගේ අවධානයට යොමු වෙලා තිබෙනවා. එම පළාත තුළ එවැනි සංවිධාන බිහිවෙන්නේ ඇයිද යන්න කෙසේ වෙතත් සම්ප්‍රදායික ක්‍රියාත්මක වන දෙමළ ජාතික සන්ධානයේ වැනි දේශපාලන පක්ෂවල දේශපාලන සංවිධානවලට මේ එක්තරා ආකාරයක අභියෝගයක් විය හැකි බව තමයි විචාරකයන්ගේ මතය අනුව අපට වාර්තා වෙන විදිහට දැක්වි.
ඊළඟට මේ සයිටම් ප්‍රශ්නය පිළිබඳවත් කතා නොකරම බැහැ ප්‍රියන්ත. සයිටම් ප්‍රශ්නය මූලික කරගෙන ශ්‍රී ලංකා පුරාම සිදුවන වර්ජන රැල්ල පිළිබඳවත් විවිධ තොරතුරු අපිට වාර්තා වෙනවා. ඒ අතරතුරේදී අර සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්නට සිදුවුණු ඒ අක්‍රතබ්බය පිළිබඳවත් සමීක්ෂණ සිදු කරගෙන යනවා. මං කැමති මේ කරුණුකාරණ කීපය සම්බන්ධයෙන් අලුතෙන්ම වාර්තා වෙන තොරතුරු දැනගන්න. සයිටම් විරෝධී ක්‍රියාකාරකම් කොහොමද සමීර සේනාරත්න ප්‍රධාන විධායකවරයාට වෙඩි තැබීමේ සිදුවීම හා සම්බන්ධව අපිට වාර්තා වෙන අලුත්ම කරුණු මොනවද?
පෞද්ගලික්ෂ ඇත්තටම සයිටම් ප්‍රශ්නයක් අඛණ්ඩව ගලාගෙන යන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විරෝධතා මාලාවේ අවසානයක් නැහැ. පසුගිය සතියේදී රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විරෝධතා පාගමන විරෝධතා රැස්වීමක් පැවැත්වුවා. එම රැස්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයන් නායකයන් රැසක් එක්ක සිටියා. ඔහු නිතරම පැහැදිලිව කියා සිටියේ සයිටම් නීතිගත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. සයිටම් ආයතනයේ සිටින දරුවන්ටත් සාධාරණ ඉටුවන පරිදි මෙය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස නීතිගත නොවන පරිදි රජය කටයුතු කළ යුතුයි කියන එක. ඒ වගේම උණුසුම් පුවත බවට පත් වුණේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන සමීර සේනාරත්න ගමන්ගත්ත මෝටර් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ එල්ලවීම සම්බන්ධයෙන් උණුසුම් කතාවක් මීට පෙර වාර්තා වුණත් දැන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම ඔහුට එරෙහිව හිටපු පාර්ශ්වයක් විසින් කරපු දෙයක් නෙමෙයි. ඔහු විසින්ම ඔහුට ජීවිත තර්ජන ඇති බවට ඔප්පු කිරීම සඳහා ඔහුට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ඔහු විසින්ම මේ නිර්මාණය කරපු දෙයක්. එහෙම නැත්නම් මේ රංගපෑමක් බවට පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා. ඇත්තටම මේ ඉතාම මේ හාස්‍යජනක කතාවක් විදිහට තමයි සමාජය තුළ පවතින්නේ. දැන් සමීර සෙන්වර්ධන මහතා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී රියදුරු අසනේ සිටියා නම් වෙඩි ප්‍රහාරය එල්ල වූ ආකාරය අනුව එල්ල වී තිබෙන ආකාරය අනුව කිසිසේත්ම රියදුරු අසනේ සිටින පුද්ගලයෙකුට එම වෙඩි ප්‍රහාරයට ලක් නොවී සිටීමට හැකියාවක් නැමැති බව තමයි පොලිසිය විශේෂඥ දැනුම හරහා ප්‍රකාශ කළේ. ඒ දැන් ඔප්පු වී තිබෙනවා. ඔහු විසින්ම යම්කිසි ආකාරයක සැලසුමක් මත මේ සිද්ධ කළා කියන කාරණේ. මොකද පොලිසියට තොරතුරු ලැබිලා තිබෙනවා මුල්ලේරියාව ප්‍රාදේශ සභාවේ ඉටපු මන්ත්‍රීවරයෙකු එවගේම ඔහු සමග සිටි රියදුරෙකුත් මේකට සම්බන්ධයි කියලා. මොකද සමීර සේනරත්න මහතාගේ ළඟම හිතවතෙක් වෙන මෙම හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා තමයි සමීර සේනරත්න මහතා වෙනුවෙන් මෙම කර්තව්‍ය කරලා තියෙන්නේ. පොලිසිය සොයාගෙන තිබුණා තවත් මේකට යම්කිසි ආකාරයක පාතාලයේ සම්බන්ධයකුත් ඇතැයි කියලා. මොකද මහර වන්දනාගාරයේ සිටින පුද්ගලයෙකුගෙන් පොලිසිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා. එම පුද්ගලයා පැහැදිලිවම පොලිසියට කියලා තිබුණා තමන්ට ලක්ෂ පහක් දෙනවා කියලා කිව්ව මෙම් වෙඩි තැබීම සිද්ධ කළොත් ඒ නිසා මෙම් කොන්ත්‍රාත්තුව බාර ගන්න කියලා අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ රියදුරා කියන පුද්ගලයා ඇවිල්ලා තමන්ට මහර බන්ධනාගාරයේදී කිව්වා කියලා. නමුත් තමන් ඒ බාර නොගත්ත බව තමයි ඔහු ප්‍රකාශ කරලා තිබුණේ. ඉන්පසු සැකයක් ඇති වෙලා තිබුණ අඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරපු පිළිබඳ ඔහුගේ නම පීනා කියලා තමයි හඳුන්වන්නේ. ඔහු හමු වෙලා කටඋත්තර ලබා ගන්නකොට ඔහු ප්‍රකාශ කරලා තිබුණා තමන්ට මෙම කොන්ත්‍රාත්තුව ලැබුණ බවත් තමන් මෙම් මෙරිට දීම සිදු කළ බවත් මේ සමීර සෙනරත් මහතා ග්‍රහණය කිරීමේ කොන්ත්‍රාත්තුව තමයි තමන් අරගෙන තිබුණේ කියලා. ඊට පස්සේ තවදුරටත් පොලිසියට ඉම ප්‍රකාශ හරහා සැකසීමක් සිද්ධ වෙලා නැවත සොයා බැලීම් කරනකොට අවසානයේ තිත්ත ඇත්ත පිළිවිලා තිබුණා. ඒ කියන්නේ ඔය කියන ටීනා මෙරිට දීම සඳහා ඒ පැත්තට ගිහිල්ලවත් නැති බව තමයි පොලිසිය අවසානයේ සොයාගත්තේ. ඒ කියන්නේ මේ අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ මෙම වෙඩි තැබීම රඟපෑමක් බව අනාවරණය වුණායින් පසුව එහි වගකීම් බාර ගන්න කෙනෙක් අවශ්‍ය නිසා ඔය කියන ටීනා කියන පුද්ගලයාට එහි වගකීම් බාර ගන්න කියලා මුදල් ලබා දීලා ඔහු වෙඩි තැබීම සිද්ධ කරපු බවට ඔහුට ප්‍රකාශ කරන්න කියලා අදාළ පිස්තෝල පවා ඔහුට ලබා දීලා තිබුණ බව තමයි පොලිසිය අනාවරණය කරගෙන තියෙන්නේ. මේ අනුව සමීර සෙනරත්න මහතාගෙනුත් පොලිසිය දවසක් තිස්සේම ප්‍රකාශන ලබා ගත්තා. එක දිනයක් තිස්සේම ප්‍රකාශ ලබා ගත්තා. එහෙත් ඔහු එම ප්‍රකාශ ලබා දීමෙන් අනතුරු මාධ්‍යයට කියලා තිබුණි තමන්ට පොලිසිය හොඳට සැලකුවා මේ සම්බන්ධයෙන් තමන්ගේ සම්බන්ධයක් නැහැ. අර පැරණි කතාවම යලිත් ප්‍රකාශ කළා තිබුණා. කොහොම වෙතත් මේ ඉතර ආකාරයක නාටකයක් බව තමයි අපට දැනගන්න ලැබෙන කරුණු අනුව පැහැදිලි වෙන්නේ. කෙසේ වෙතත් සයිතම ආයතන සම්බන්ධයෙන් විරුද්ධව යන මතවාදය තවත් ශක්තිමත් වීමත් මෙම සිද්ධිය හරහා සිද්ධ වෙනවා කියලා තමයි බිල්දුක්ෂි මෙම තියෙන වාර්තා අනුව පැහැදිලි වෙන්නේ.
හොඳයි ප්‍රියන්ත, අපි සූතිවන්ත වෙනවා මේ තොරතුරු අපිට සවිස්තරාත්මකව විග්‍රහ කිරීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතායි අද දවසේදීත් අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ප්‍රියන්ත, සූතිය පළ කරමින් ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා. ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වන තෙක් බොහොම සූතිය. ආයුබෝවන්.
I'm going to be the same.